Honorable Kabir Hashim, you could air your views of Mr. Honorable Ravikarna Naika.
Thank you, Honorable Deputy Speaker. මැලේසියාවේ සමාජ ක්‍රියාකාරිකයෙක් වන අන්වර් ෆසාල් මහතා මනුෂ්‍යත්වයට එරෙහිව පාපයන් 11ක් ගැන කතා කරා. ගාන්ධිතුමා හඳුන්වා දුන් මනුෂ්‍යත්වය සතු විය යුතු ගුණාංග 7කට තවත් සාධක 4ක් එකතු කරා එතුමා. ගාන්ධිතුමා සහ අන්වර් ෆසාල් සඳහන් කරන ප්‍රථම පාපය තමයි ප්‍රතිපත්තියක් නැති දේශපාලනය. වර්තමානයේ තමුන්නාන්සලගේ ආණ්ඩුව මේ පාපය ජනතාවට දුක්ඛිත ජීවිතයක් ඇති කරන ලෙසටත් සිදු කරමින් සිටිනවා. කලිනුත් සිදු කරා. මේක තමයි යථාර්ථය. 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විවෘත ආර්ථික මොඩලය මේ රටට හඳුන්වා දුන්නා. ආසියාවටම පළමුවෙන්ම හඳුන්වා දුන් කෙනා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සහ මගේ මව්පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට එදා බොහෝ දෙනෙක් කුහකකමෙන් නින්දා අපහාස කරා. ගොඩක් ශාප කරපු අයට මට කියන්න ඕන දෙයක් තියෙනවා. 1960 දශකයේ අපේ වෙළෙන්ද භාණ්ඩ නිෂ්පාදිත අපනයනෙන්, ඒ කියන්නේ මර්චන්ඩයිස් එක්ස්පෝර්ට්ස් වලින් අතිමහත් බහුතරයක් 95%ක්ම අපි අපනයනය කෙරුවේ තේ, රබර් සහ පොල්. 1977 පසුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ගෙනාපු සුසමාදර්ශී ආර්ථික විප්ලවයෙන් පසුව අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් හැදුවට පසුව EPZ, FTZ කියන නිදහස් වෙළඳ කලාප සංකල්පයෙන් කාර්මික නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කරලා 1980 දශකයේ වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදන අපනයනෙන් 75%ක්ම මර්චන්ඩයිස් එක්ස්පෝර්ට්ස් වලින් කාර්මික නිෂ්පාදිත වෙළෙඳ භාණ්ඩ මත පරිවර්තනය වුණා. 95%ක් තේ, රබර්, පොල් ගිය රටේ 75% කාර්මික නිෂ්පාදන බවට පරිවර්තනය කරන්න හැකියාව තිබුණා. මේක තමයි සැබෑ සිස්ටම් චේන්ජ් එක. මේක තමයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ගෙනාපු සිස්ටම් චේන්ජ් එක. ටොයෝටා, හොන්ඩා, මැස්දා කියන සමාගම් තුනම මෙහෙ ආයෝජනය කරන්න කර්මාන්තශාලා ඉදිකරන්න එනකොට වාමාංශික දේශපාලන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන මහපාරට බැහැලා වෘත්තීය සමිති දාලා ඔවුන්ව පලවා හරින්නට කටයුතු කරා. ඒක අහිමි කරලා දැම්මා. මේ රට ආර්ථික සොහොන් බිමක් බවට පත් කරන්නට කටයුතු කරපු එම වාමාංශික පක්ෂ JVP ඇතුළ 74 සාපේ ප්‍රධාන වග උත්තරකරුව බවට පත් වෙනවා. අද දෛවය විසින් ඔබටම සූදු පනත ගේන්න සිද්ධ වෙලා තියෙනවා මේ සභාවට. එක තමයි දෛවය. කරු කතා නියෝජ්‍ය කතානායකතුමනි, ගිය සතියේ මුදල් කාරක සභා නැත රාජ්‍ය මූල්‍ය පිළිබඳව කාරක සභාවේ වමේ දේශපාලන සංකේතයක් වවට හඳුනන ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය අද සභාවේ නෑ. ඒ වගේම චතුර අබේසිංහ රාජ්‍ය ඇමතිතුමා අයින්වයින්න රාජ්‍ය අපේ ඇමතිතුමා ඒ අය එතන වාඩි වෙලා ඒ කාරක සභාවේ අත් දෙකම උස්සලා සූදු පනත සම්මත කරා. මේක මගේ පැත්තෙන් හිතන දිත්ත ධම්ම වේදනීය කර්මය කිය. ඔබටම සිද්ධ වුණා ඒක සම්මත කරන්න. ගරු කතානායකතුමනි, මේ ගැම්බ්ලිං රෙගුලටරි ඔතෝරිටි බිල් එක සූදු ක්‍රීඩා නියාමන අධිකාරියේ පනත ගේන එක ඉතා වැදගත්. මොකද මේ රටේ ඒ කැසිනෝ ක්‍රීඩාව තියෙනවා. ඒක නියාමනය කර යුතුයි. හැබැයි මේක ප්‍රමාදයි. හැබැයි මේක ගේන්නේ අඩුපාඩු රැසක් එක්ක. ඒ අඩුපාඩු හරියට කරනවා නම් හොඳ. අනිල් ජයන්ත ගරු ඇමතුමා කිව්වා ආයෝජකයන්ගේ විශ්වාසය අපි ඇති කරන්න ඕන කියලා. මේ පනතෙන් ඒ විශ්වාසය ඇති වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පත ඉලක්ක කර යුත්තේ මොකද්ද? ඒකෙන් ඉලක්ක කරන්න ඕනේ නිත්‍යානුකූල ෆ්‍රේම්වර්ක් එකක්, රාමුවක් හදනවයි කියලා. හොඳින් නියාමනය කරන සූදු කර්මාන්තයක් අපේ රටේ හැදෙනවා කියන එක සහ සැඟවුණු ආර්ථිකය, එහෙම නැත්නම් කළු ආර්ථිකය තුළ ඇතිවෙන බහුලව සිදුවෙන මේ හානිය අවම කරනවයි කියලා මේකෙන් ඉලක්ක කරන්න ඕනේ. රජයට උපරිම ආදායම ගන්න පුළුවන් බදු එකතු කිරීමේ ක්‍රමවේදයක් සකස් වෙන්න ඕනේ මේ අධිකාරිය තුලින්. ඒ වගේම ප්‍රේක්ෂකයන් රැක ගන්න ඕනේ. ඒ වගේම මුදල් විසුද්ධි කිරීමේ ක්‍රියාව අවම කරන්න ඕනේ. මේ පන්නතෙන් ඒක ඒ විදිහටම සිද්ධ වෙනවද නැද්ද කියන ප්‍රශ්නයක් අපි විපක්ෂයට ඇති වෙනවා. ඒ නිසා ලෝකයේ අග්නිදිග ආසියාවේ රටවල් වලින් ශ්‍රී ලංකාවේ මේක අවස්ථාවක් තියෙනවා. මේක ආර්ථික අවස්ථාවක් හැටියට අරව ගන්න පුළුවන්. අපි අනුමත කරන්නේ නැහැ මේක. මගේ ආගමෙන් මේ සූදු ක්‍රීඩාව තහනම් කරපු එකක්. හැබැයි මේක දැන් මේ රටේ තියෙන එක නියාමනය කරන්න යනවා නම් ඒක කොහොමද කරන්නේ? ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. එහෙනම් ඒකට ස්වාධීන විනිවිදභාවයෙන් යුත් ශක්තිමත් නිර්දේශපාලනීකරණය කිරීමක් එක්ක තියෙන අධිකාරියක් ඇති කරන්න ඕනේ. නියාමන රාමුවේ ශක්තිමත් විනිවිදභාවයෙන් යුත් එකක් විය යුතුයි, නැත්නම් ඒක වැඩක් නැහැ. නිසා අද මේ පනත ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ගේන සූදු නියාමන අධිකාරියේ පනත් කෙතුම්පත ඇත්තටම එක පැත්තකින් ආර්ථිකයට මේක ධනාත්මක දෙයක් සිදු වෙන්න පුළුවන්. මේක කාලානුරූප පියවරක් කියලා හිතන්න පුළුවන්. හැබැයි ඒකේ අඩුපාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. අපේ රටේ විවිධ ක්ෂේත්‍රවල අපි දැකලා තියෙනවා මාෆියාවක් තියෙනවා. ලොකු මාෆියාවක් තියෙනවා. සහල් මාෆියාවක් තියෙනවා. හැබැයි ඒක මේ ආණ්ඩුවට හදන්න බැරි වුණා. අසාර්ථක වුණා. රේගු මාෆියාවක් තියෙනවා. ඔබතුමන්ලා කිව්වා සිස්ටම් චේන්ජ් කියලා. කැඩුවේ නැහැ. විදුලි බල මාෆියාවක් තියෙනවා. දැන් සති දෙකකට කලින්ගේ පනතක් ගෙනාවා. ඒ මාෆියාව තාමත් ශක්තිමත් කරා. අසාර්ථකයි. ජාවාරම් මාෆියාවක්, ව්‍යාපාර මාෆියාවක් තාම කඩලා නැහැ. ඒ වගේම සූදු මාෆියාවක් දැන් මේකෙන් තවත් වර්ධනය වෙයිද මේ පනතේ? ඒක තමයි ප්‍රශ්නය. ඒ නිසයි ලුණු මාෆියාව. මාෆියා ගොඩක් තියෙනවා. ඒ නිසයි ශක්තිමත් නියාමන රාමුවක් අවශ්‍ය වෙන්නේ. ලංකාවේ කැසිනෝ කීපයයි තියෙන්නේ. ඒ කැසිනෝ ඒකාධිකාරියක් තියෙනවා. එතකොට මේ බලපත්‍ර දීම තුල ප්‍රශ්න තියෙනවා. දැන් මේකෙන් මේ අධිකාරියෙන් මේක සුද්ධ වෙනවද නැද්ද ප්‍රශ්නේ. සිස්ටම් චේන්ජ් එක කියන්නේ මේ මාෆියාවල් ටික කැඩිය යුතුයි නේද? ඒක සිදු වෙනවද නැද්ද කියන එක හොඳට හිතලා බලන්න. පනත් කෙටුම්පත ගත්තම ප්‍රශ්න කීපයක් තියෙනවා. මම කියන්න, මුදල් ඇමති තුමාට පූර්ණ බලය තියෙනවා නියාමන මණ්ඩලයේ සමාජිකව පත් කරන්න. ඇමතිවරයා, මුදල් ඇමතිවරයා තමයි සමාජිකව පත් කරන්නේ. එතකොට මේක දේශපාලනීකරණයක් නෙවෙයිද? මුදල් ඇමතිතුමාට ඕන විදිහට එයාට ඕන අය දාගෙන ඒ සූදු ව්‍යාපාරයේ මෙයාගේ අතේ තියාගන්න පුළුවන්. ඊළඟට අධ්‍යක්ෂක ජෙනරාල් පත් කරන්නේ මුදල් ඇමතිවරයා. අපි කියන්නේ මේ දෙකම සිදු වෙන්න ඕන නැත්නම් ව්‍යවස්ථා මණ්ඩලයෙන් ගිහිලා ස්වාධීනව මධ්‍යස්ථව මේ පත්විය යුතුයි. අධ්‍යක්ෂක ජෙනරාල්ව එක්කෝ ඒ නියාමන මණ්ඩලය පත් කරන්න ඕනේ, නැත්නම් ව්‍යවස්ථාදායක මණ්ඩලය පත් කර යුතුයි කියලා අපි යෝජනා කරනවා. මේ සංශෝධනය ගෙනිය යුතුයි. ඒ වගේම නීති රීති රෙගියුලාසි හැදීමේ බලයක් තියෙන්නේ මුදල් ඇමතිවරයාට. එතකොට එයා තමයි ගැම්බ්ලිං වල උඩම ඉන්න එක්කෙනා. එතකොට එයාම තමයි ලොකුම සූදුකාරයා වෙන්නේ. ඒක වෙන්න බෑනේ. මේ අධිකාරියට ඒ බලය දිය යුතුයි. නීති රීති රෙගුලාසි හදන්න කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම මේ ටික හදනකොට, මේ පනත සකස් කරනකොට පනත් කැටුම්පත සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ කිරීම හරියාකාරව සිදු වෙලා නැහැ කියලා අපි විශ්වාස කරනවා. සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයෙක් මේක තුල, මේ අධිකාරිය තුල සිටිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ගරු ඇමතිතුමනි, ලොතරැය්‍ය මණ්ඩලය හරියාකාරව මේකට මේ අධිකාරියේ නියාමනයේ යටතට එන්නේ නැහැ. ලොතරැය්‍ය මණ්ඩලය සහ ලොතරැය්‍ය මේක ඇතුළට මේක යටතට එන්න ඕනේ. මොකද ඒකත් සූදු ක්‍රීඩාවක්. ඉතින් මේක නොවෙන්න මේකේ අඩුපාඩු රසක් තියෙනවා. ඊළඟට ඔන්ලයින් ගැම්බ්ලිං. ඔන්ලයින් ගැම්බ්ලිං වල අද ජාත්‍යන්තර ප්‍රජාව තුළ ගනුදෙනු වෙනවා. මුදල් විසුද්ධිකරණ ක්‍රමවේදයක් බවට පාවිච්චි කරන්න පුළුවන්. අපේ රටට යා යුතු ආදායම් ගොඩක් අපට අහිමි වෙනවා. ඒ නිසා ඔන්ලයින් ගැම්බ්ලිං නැත්නම් මාර්ගගත සූදු ක්‍රීඩාවත් ඒකට අවශ්‍ය නියාමන බලය වැඩි කරලා මේ අධිකාරියට ලබා දිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. එතකොට තමයි මේක අංග සම්පූර්ණ වෙන්නේ. එහෙම නැත්නම් මේක නිකන් නාමිකව පනතක් හැටියට දේශපාලනීකරණයක් සහ දූෂණයට ඉඩ දෙන පනතක් අධිකාරියක් බවට පත් වෙනවා. එතකොට අධිකාරියට බදු ගෙවීම, අධිකාරියට බදු එකතු කිරීම, දඩ ගැසීම, ඒ වගේම කැසිනෝවල ඒ ආදායම ඇස්තිමේන්තු කිරීම, ඒකට අය කරන රජයට උපරිම ආදායම ගැනීමට ලබා දීලා තියෙන බලය අධිකාරියට ප්‍රමාණවත් නැහැ. මේක වැඩි කර යුතුයි කියලා අපි යෝජනා කරනවා. එතකොට තමයි මේකෙන් මේ වගේ පනතක් සම්මත කරනවා නම්, මේක නීතිගත කරනවා නම් රටට එන ආදායම උපරිම කරගන්නට මේ අධිකාරිය පිටවන්න ඕන කියලා අපි යෝජනා කරනවා. ගරු කතානායක, නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම අනිල් ජයන්ත ගරු ඇමතිතුමා තව අද රාජ්‍ය ණය කළමනා කරන පනත යටතේ ගේන සංශෝධන කීපයක් ගැන කතා කරා. මම ඒ ගැනත් වචනයක් කියන්න ඕනේ. 2024 අංක 33 ධර්ම රාජ්‍ය ණය කළමනා කරන පනත ගේන්නේ 2002-2003 මූල්‍ය කළමනා කරන වගකීම් පනත වෙනුවෙන්. ඒ කියන්නේ ෆිස්කල් මැනේජ්මන්ට් රෙස්පොන්සිබිලිටි ඇක්ට් එක අපි ක්‍රියාත්මක කරා ඒ කාලේ. හැබැයි ඒක ක්‍රියාත්මක කරුවාම කිසිම කෙනෙක් ඒක ඒ අනුව වැඩ කරේ නෑ. මූලිය රෙගුලාසිවලට යටත් උනේ නෑ. ඒකට පටහැනිව වැඩ කරා. ඒ නිසාම තමයි අපි මේ රටේ ණය අර්බුදයට මුහුණ දෙන්නේ. ඒ නිසා තමයි මේ රට බංකොලොත් වීම සඳහා ප්‍රතිපත්තිවලට වැඩ කරපු නැති නිසා තමයි අපි තල්ලු වුණේ. ප්‍රමාණවත් නැතුව අපි ණය ගන්න පටන් ගත්තා. ඒ නිසා මේ රාජ්‍ය ණය කළමනා කරන පනත 2024 ගෙනාවේ මේ ණය හරියට කළමනාකරණය කරන්න. මම ගරු ඇමතුමාගෙන් අහන ප්‍රශ්නයක්, ඔබ නියෝජ්‍ය මුදල් ඇමතිවරයා හැටියට අතිගරු ජනාධිපතිතුමා සතියකට විතර කලින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මෙහි කතාවක් කරා. එතුමා කිව්වා මධ්‍යම අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 500ක ණයක් චීන එක්සිම් බැංකුවෙන් ලබා ගන්නවායි කියලා. අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය හදන්න. ඒ අධිවේගී මාර්ගය හැදෙන්න ඕනේ. ඩොලර් මිලියන 500ක් ගන්නවා කිව්වා එක්සිම් බැංක් එකෙන්. තව ඩොලර් මිලියන 493ක් බාණ්ඩාගාරේ ඩොලර් මිලියන 493ක් ලබා ගන්නවා කිව්වා. දැන් ටෝටල් 993 මිලියන් ඩොලර්ස්. මේ සඳහා මම අහනවා රාජ්‍ය ණය කළමනාකරණ කමිටුවට මේක ඉදිරිපත් කරලා මේ ණය ටික ගන්නවා. මේ ණය ලබා ගැනීම සඳහා පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඇක්ට් එක අනුව අනුමත කර ගන්න ඕනේ. මේක අනුමැතියක් ලබාගෙන තියෙනවාද? එහි ඉදිරිපත් කරපු එක නිර්දේශ කරලා තියෙනවාද? ඒ ගන්න ණය අපේ සමස්ත විදේශ ණය සංචිතයට එකතු වෙන බව ඔබ පිළිගන්නවා ඇති. අපට ඒවා ගෙවා ගැනීමට, ඒවා සර්විස් කරන්න, ඒ ණය සහ පොලිය ගෙවන්න ප්‍රමාණවත් ඩොලර් ආදායමක් ලැබෙයිද, තියෙයිද, මේකෙන් උපය ගන්න පුළුවන්ද කියන ප්‍රශ්න ටික ණය කල්පනා කරන කමිටුවට දාලා තියෙනවාද කියලා මම අහන්න කැමතියි. මොකද මේ වසර වෙනකොට පළමුවෙනි භාගයේ ජාත්‍යන්තර, මේ වසරේ පළවෙනි ෆස්ට් හාෆ් පළවෙනි භාගයේ IMF එකෙන් අපිට ලැබිලා තියෙන ඩොලර් මිලියන 335යි. හැබැයි බහුපාර්ෂික ආයතන වලින් අපට වර්ල්ඩ් බැංක් එකෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබිලා තියෙන ඩොලර් වලින් මුදල් අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 300ක් 400ක් 500ක් ලැබෙනවා. හැබැයි දැන් වෙනකොට ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන 95යි. දැන් මේ අනුව බලනකොට මම දරු ඇමතුමනි ඔබතුමාට කියනවා ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඔක්තෝබර් නොවැම්බර් 2024 තිබුණට වඩා දැන් වෙනකොට අඩු වෙලා තියෙනවා. Our foreign reserves are not growing. It is a problem and you have to acknowledge that. මේක මේ අපි බය කරන්න ජනාධිපතිතුමා කියනවානේ සමාලට බය කරන්න කියනවා කියලා, මේ ඇත්ත තත්ත්වේ. මහ බැංකුව විසින් දේශීය මුදල් වෙළඳ පොලේ, දේශීය මූල්‍ය වෙළඳ පොලේ ඩොලර් ස්වොප් දනු දෙනුව මේ මාස කීපයක වැඩි කරලා තියෙනවා. ඩොලර් ස්වොප් මේ බැංකු වලින් කරන ඒවා වැඩි වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ දළ විදේශ සංචිතය ගත්තම, that is gross reserves, දළ විදේශ සංචිතය ගත්තම 2025 මාර්තු මාසේ අපට තිබුණා ඩොලර් මිලියන 6531ක්. හැබැයි 2025 ජූලි මාසේ වෙනකොට මාස හතරක් යනකොට අපේ ඒ සංචිතය ග්‍රොස් රිසර්ව් එක ඩොලර් මිලියන 6744කට අඩු වෙලා තියෙනවා. ඒ වගේම
කබීර් හෂිම් you have 2 more minutes.
අපේ සුද්ධ විදේශ සංචිතය, ඒ කියන්නේ net reserve එක 2025 මාර්තු මාසේ ඩොලර් මිලියන 2799න් ජූනි මාසේ 2025 වෙනකොට ඩොලර් මිලියන 2210කට අඩු වෙලා තියෙනවා. දැන් ඔබතුමන්ලා කියනවා ටුවරිසම් වැඩි වුණා, අපනයනය වැඩි වුණා, එහෙම නැත්නම් විදේශ ප්‍රේෂණ වැඩි වුණා, අපි දැන් අපිට විදේශ සංචිත වැඩි වුණා කියලා. නෑ, විදේශ සංචිත මේ වගේ වෙලාවකත් අඩු වෙනවා. අපිට ගෙවීම් ගොඩක් තියෙනවා කරන්න. ඔබතුමන්ලා දන්නවා ඒක. මම කොටින්ම කියනවා නම් දෙසැම්බර් 2024 සිට ජූනි 2025 වෙනකන් දළ විදේශ සංචිතය ඩොලර් මිලියන 6122කින් ඩොලර් මිලියන 6080 දක්වා අඩු වෙලා තියෙනවා. මේක ලේසි නෑ. මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් පවා net foreign assets ජූනි මාසය වෙනකොට අඩු වෙලා තියෙනවා. These are facts, Honorable Anil Jayanta, Honorable Minister. මම තමුන් ආන්සලට කියන්නේ මේක රතු එළියක් නෙවෙයිද? එතකොට අපට ඉස්සරහට තියෙන ගෙවීම් එක්ක අපට මේවා කරගන්න පුළුවන්ද? මම ඇත්තටම අගය කරනවා මහ බැංකුව කරන රාජකාරිය. අනිල් ජයන්ත ඇමතුමා කියපු එක හරි. ඇන්ටි ඉන්ෆ්ලේෂනරි ඩිෆ්ලේෂනරි පොලිසිස් ගත්ත නිසා, මුදල් පාලනයක් ඇති කරපු නිසා, මොනිටරි පොලිසි එක හරියට ක්‍රියාත්මක කරන නිසා තමයි දැන්වත් අපට මේක පාලනය කරගන්න ලැබුණේ. හැබැයි රජය පැත්තෙන් අපි දකින්නේ නැහැ ප්‍රගතියක්. ඔබතුමන්ලා මේක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා හිර වෙනකොටත් අපි මේ සභාවේ මේ විදිහටම කිව්වා ඔබතුමන්ලා හිර වෙනවයි කියලා. ඒ නිසා තමයි අපි කිව්වේ ඩිසెంబර් වෙනකොට ඔයාලට මේක අර්බුදයක් බවට පරිවර්තනය
වෙනවා. ඔනරබල් කබීර් හෂිම් යෝ ටයිම් ඉස් අප්.
ගත යුතුයි කියන එක මේ අවස්ථාවේදී මම අහපු ප්‍රශ්නට උත්තර දෙන ලෙසත් ඉල්ලා සිටමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.